බලනකොට ඉන්නවා නේ ආයෙ එනවා 10ට. තව ටිකක් වෙලා ඉඳලා දැන් නම් ඌ ගිහින්ද දන්නේ නැහැ කියලා හිතලා ආයෙ ගිහින් බලනවා. ආයෙත් ඉන්නවා. දැන් බල්ලට හිතෙන්නේ මේ එක බල්ලෙක්ද නැත්නම් බල්ලෝ ගොඩක් කියලා. එක බල්ලෝ. එදියේ හිටියේ බල්ලම තමයි ඔය දකින්නේ. මේ අපිටත් සද්ද කී සැරයක් ඇහුණත් අපි හිතන්නේ එකම කොහා එකම සතර මහා ධාතු රූපේ මේ රූප එළිය තියෙන රූපෙක දැන් මොකද වෙන්නේ මොනවා හරි ටිකක් හිතා ගන්න පුළුවන්ද ඔබ බල්ලා කී සැරයක් බැලුවත් බල්ලට හිතන්නේ අර ඉන්න බල්ලමයි මේ දැක්කේ අපිට සද්දේ කීසරයක් ඇහුණත් අපිට හිතෙන්නේ එකම කොහා එළියේ ඉන්නේ. දැන් බල්ලා එළියේ ඉන්න සතර මහා ධාතු බල්ලව හැදුවේ කොහමද? එහෙන් දැකලා දැකපු දේ ගැන හිතලා හිතපු දේ හිතට නේ. තේන්නේ නේද? හිතපු දේ එළියේ තියෙනවා කියලා හිතනවා. සතර මහා ධාතු රූපෙට අයිති කියලා. අපිත් සද්දයක් අහලා
ඒ සද්දෙට
හිත ඒ සද්දෙට අදාළ රූපයක් මවලා පෙන්වනවා. කොහෙද? ඔය සද්දේ කොහාගෙන් තමයි එන්නේ? කොහෙක්ව පෙන්වනවා නේද? ඊළඟට ඒ හිතෙන් හදපු දේ එළියෙන් ගිහින් තිබ්බා. ගහ උඩින් ගිහින් තිබ්බා. ඊළඟ සැරේ සද්ද ඇහෙනකොට දැන් ගහ උඩ තියපු කොහා ඉන්නනේ අවුල් තමයි ඔය ආයි කෑගහන. යනකොටත් hina යනවා නේද? ඔව් අපි කරන වැඩේ තමයි. එක සැරයක් සද්ද ඇහලා ආ ඔය කෑගහන්නේ කොහෙක් කියලා මනසින් පෙන්නනවා. ඌ ඉන්නේ අර ගහ උඩ කියලා ගහෙන් ගිහින් තිබ්බා. ඊළඟ සැරේ ඔය සද්ද ඇහෙනකොට අර ගහ උඩ ඉන්න කොහා තමයි දැන් කෑ ගහන්නේ. අර ඉස්සෙල්ලා ගිහින් තියපු කොහා. දැන් බල්ලා කරන්නේත් ඔය වගේ දැන් නේද? එක සැරයක් වතුරට එවිලා හිතනවා අන්න බල්ලෙක් ඉන්නවා කියලා. දැන් මනසෙන් හිතන්නේ. ඊළඟට ඒ බල්ලා ඉන්නේ වතුරේ කියලා වතුරෙන් ගිහින් තිබ්බා. වතුරේ ඉන්නා කියලා විශ්වාස කරලා ගිහින් තිබ්බා කියන්නේ ඒකයි. වතුරේ ඉන්නා කියලා කියන්නේ දැඩිව බාරගත්ත බාහිරේ ඉන්නේ කියලා. මුට්ට ටිකක් බර වචනයක් දැම්මොත් උපාදාන කරනවා. බල්ලෙක් එළියේ ඉන්නා කියලා උපාදාන කළා නේද? ඒ රූපේ එළියේ තියනා කියලා බාරගත්ත දැඩිව බාරගත්ත. නේද?
ඒ බල්ලා බාරගත්ත.
නැත්නම් අපි බාරගත්තේ නැද්ද කොහෙ? ගහේ ඉන්නාද? ඒ බල්ලා කරපු වැඩේ අපි කරපු වැඩේ වෙනසක් තියනවද නැද්ද? එතකොට ඒක යථාභූත ඥානයද නැත්නම්? ඒක නැත්ත ඇති හැටි දැනගත්තද? ඥානං පස්සං යථාභූතංද අඥානං අපස්සං යථාභූතං? අඥානං අපස්සං යථාභූතං. ඔන්න ඕක දැනගත්තොත් තමන්ට මාර්ගය වඩන්න පුළුවන්. දැන් මං ඇහැ පාවිච්චි කරනකොට කන පාවිච්චි කරනකොට අජානං අපස්සං යථා භූතං මේ ලෝකෙට ආйти මට්ටමේ තමයි ඉන්නේ. එහෙමනම් ඔන්න ඒ මුලා විලා කියලා දැනගන්න කෙනාට තියෙනවා මුලා නොවෙච්ච මට්ටමක් තියෙනවා. ඒක ඇත්ත ඇති ස්වභාවයක් තියෙනවා. ඒ ගතිය අවබෝධ කරන්න නම් අපි මින්ට වඩා නුවණින් මේක දකින්න වෙනවා. මේ ආයතන පිරිසිඳ දකින්න වෙනවා. ආයතන පිරිසිඳ දැකලා නැති හින්දා තමයි ඔය මුලාවට අහු වුනේ. මුලාවට අහු වුණා කියලා දන්නේ නැහැ. තාම මේක ඇත්ත කියලා හිතාගෙන ඉන්නවා. නේද? නුවණින් හොයනකොට තමයි මුලාවෙන් නිසානේ මේ මුලාව නිසානේ බාහිර ලෝකයක් හදලා තියෙනවා. දැන් කොහෙක්ව හැදුවේ සද්දයක් ඇහිලා විතරයි. නේද? සද්ද ඇහුණ කෙනාට කොහෙක් ඉන්නවා බැරි වෙලාවත් කන ඇහෙන්නේ නැතුව හිටියනම් කොහෙත් නැහැ. අපේනෝ නැද කෙනෙකුට ලෝකේ තියෙනවා තව කෙනෙකුට ලෝකේ නැහැ. ඔය සද්දේ ඇහිලා සද්දේ මොකද්ද කියලා දන්නේම නැති කෙනෙක් හිටියනම් පොඩි ළමෙක් හිටියනම් එයාටත් කොහෙත් පිහිකන්නේ නැහැ. එළිය දෙයක් පිහිටනවා නෑ. ඒත් මුලාවක් තියෙනවා නේද? මේ සද්දේට අදාළ රූපයක් තියෙනවා. ඒ රූපෙට දාන නම විතරයි දන්නේ. ආරයට පාට කරන්නත් බෑ. රූපයන්ට නේද? පාට කරන්න දන්නේ නැහැ. අත්දැකලා නැහැ. අපිට පුළුවන් ඒක කොහොම කරන්න නේද? සද්දේට අදාළ රූපේ හදලා ඒක පාට කරලා පණක් දීලා මේ විදිහට තමයි ඒ රූපේ කෑ ගහන්නේ කියලා හදලා පේරම කරන්න පුළුවන්. ඔය එහෙම ඉන්න බෑ. ඉන්න. නැවක නුවණින් දැකලා අවබෝධයක් තුලින්මයි මුලාවෙන් කරන එක නවත්තන්න පුළුවන්. හරි. මරුණා වගේ ඉන්න පුළුවන් අර නිින්ද ගිහිල්ලා හරි, තද සමාධියකට ගිහිල්ලා හරි, නැත්තම් සිහි නැති වෙලා හරි. එහෙම ඉන්න පුළුවන්. මේක අවබෝධයක් නෙවෙයි. නේද? අවබෝධය කියන්නේ මේකෙ සිද්ධ වෙන දේ ආයතනි පිරිසිඳ දකින්න. ආයතනි පිරිසිඳ දැක්කට පස්සේ ආයතනෙන් මොනවද වුණත් අපි දන්නවා මේ ආයතනෙට මෙච්චරයි කරන්න පුළුවන්. මේ කනට පුළුවන් සද්දයක් අරන් දෙන්න විතරයි. ඇහැට පුළුවන් වර්ණ සටහනක් අරන් දෙන්න විතරයි. නාසයට පුළුවන් ඒ ගඳ සුවඳ ඒවට අදාළ ගාන ආරම්භණයක් හදලා දෙන්න විතරයි. දිවට පුළුවන් රස ආරම්මණයක් ලබා දෙන්න විතරයි. හ්ම්? කයට පුළුවන් ඒ පොට්ටබ්බ සංඥාවක්. නැත්නම් පොට්ටබ්බ ආරම්මණයක් කියලා කියනවා. හ්ම්? ස්පර්ශ වෙන ගතියක් අරන් දෙන්න විතරයි. ඒකට කියනවා අපි පස්සේ කියලා නේද? කාය සංපස්සේ, සෝත සංපස්සේ විදිහට කියනවනේ. මේ ආයතනෙට මෙන්න මේ අරමුණ තියනවා කියලා විඥාණයෙන් දැනගන්නවා. ඒ ಜಾති තුන තියනවා කියනකොට පස්සේ කියලා කියනවා. ඒ ස්පර්ශය නිසාමයි වේදනාවක් හටගන්නේ. පස්සපච්චය වේදනා. ඒ වේදනාව තමයි අපි දැනගන්නේ. යම්කිසි වේදනාවක් දැනගන්නවා කියන්නේ. නේද? ඒකට අපි නොදන්න දෙය තමයි ඒ වේදනාවට අනුව හිතලා හිතපු දේ එළිය තියනවා කියලා විශ්වාස කරලා කියන මට්ටම. වේදනාවට අනුව හිතුවා හිතපු දේ එළිය තියනවා කියන මට්ටමෙන් තමයි අපි ගාර ආරම්භ තියෙන්නේ. එතකොට වේදනාවට අනුව අපි සංඥාවක් දැම්මා, සංඥාවට අනුව හිතුවා නේද? යං වේදේති තං සංඥානාති. යං සංඥානාති යමක් අඳුරගනීද තං විතක්කේ. ඒක ගැන කල්පනා කරනවා. යං වේදේති තං සංඥාන යමක් ඉඳීද ඒක අඳුරගන්නවා. හරිද? යමක් අඳුරගනීද ඒක ගැන කල්පනා කරනවා. යං සංඥානාති තං විතක්කි. යං විතක්කේති තං පපංචේති. ඒහි කල්පනා කරන දේ ගැන දැන් ප්‍රපංච කියලා දෙයක් හදනවා. ප්‍රපංචය තමයි දැන් එළියේ තියනවා කියලා විශ්වාස කරනවා. ලෝකයට ආපු වෙන්නේ ඒ ප්‍රපංචය තමයි. අතීතෙත් තිබුණා, දැනුත් තිබුණා, අනාගතෙත් තිබුණා කියලා විශ්වාස කරන්නේ. ඒ වතුරේ ඉන්න බල්ලා වගේ, ගහේ ඉන්න කොහා වගේ. ඔය දෙකම එකයි. අපිට හුනේ සත්‍යයක් විතරයි. අපි රූපයක් හදලා හැදුවේ කොහෙන්ද? රූපේ හැදුවේ හිතෙන්. එක ගැන කල්පනා කරලා හදපු රූපයක්. යං විතක්කේති තං පපංචේති. පංචය තමයි දැන් හදපු දේ. හදපු දේ එළියේ තියනවා කියලා විශ්වාස කරනවා. ඒක එතකොට අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප කියලා හිතලා අපිව ඉක්මවා යනවා, අපිව අභිබවා යනවා. අපිම හදපු දේ අපිව පාලනය කරනවා. එහෙනම් අපිව අභිබවා යනවා. ඔව් අපිව අභිභවා යනවා කියන්නේ අපි අර 11 ආකාරයෙන් ඕන ඕනේ ඒවට මේක දාන්නේ. මේක අතීත රූපයක් වත් සමාන රූපයක් අනාගත රූපයක් දුර තියෙන රූපයක් ළඟ තියෙන රූපයක් නේද? කැමති රූපයක් අකමැති රූපයක් නะ සියුම් රූපයක් ඝන රූපයක් නะ කොලාරකම් සුකුමම් නැකට හීන ප්‍රනීත කැමති එකක් අකමැති එකක් ඒක තමයි හොවා ගන්න. වේදනාව කියන්නේ රූපයක්. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති. ප්‍රපංචය වෙනකොට අපේ කෙලෙස් යෙදිලා. කෙලෙස් කියන්නේ තණ්හා, දික්ඛි, මාන කියන ඔක්කොම ටික යෙදිලා. ඈ? දෘෂ්ටියක් යෙදුන හින්දානේ ඔක එළියේ තියෙනවා කියලා දැන් බාර අරන් තියෙන්නේ. නේද? හිතේ හදන දේ කොහොමද එළියේ තියෙන්නේ? මේ හිතපු දේ කොහොමද එළියේ තියෙන්නේ? ඒ වුණාට අපි එළියේ තියනවාමයි කියලා බාර තියනවායි කියලා දැඩිව බාර අරන් නිකන් නෙමෙයි. මේක උපාදාන කරනවා. රූපේ උපාදාන කරලා නේද? එතකොට මේ ලෝකේ තියෙන රූප ඔක්කොම අපි උපාදාන කරපුවාමයි. බාහිර ඒවා විතරන්නේ බලනකොට තමන්ගේ ශරීරෙත් උපාදාන කරලා වේදනාවක් නිසා ඒකට අදාළ රූපයක් හදලා ඔය රූපේ මගේ ශරීරේ රූපයක් කියලා එළියෙන් තියලා නේද? මේ රිදුමට අදාළ කකුලක් හදලා ඒ කකුල ගිහින් සතර මහා ධාතු රූපයට අයිති කරලා එතකොට බාහිර රූපත් හදලා තියෙන්නේ තමන්, අභ්‍යන්තර රූප හදලා තියෙන්නේ තමන්. එතකොට අපි මේ ආයතන වලින් දැනගන්න එකට අදාළ රූප හදලා ඒවා සතර මහා ධාතු කියලා හිතන. ඒ කියන්නේ එළියේ තියනවා කියලා හිතනකොට මොනවායින් හරි හැදිලා තියෙනවනේ නේද? සතර මහා ධාතුෙන් හැදිච්ච රූප තමයි ඔය කියලා හිතනවා. මේ දැනගත්තේ සතර මහා ධාතුෙන් හැදිච්ච රූපේ. කුරුල්ල ගහේ ගිහින් තියනකොට එතන ඉන්නේ සතර මහා ධාතු රූපේ. හිතෙන් මනසට පෙන්නපු රූපේ සතර මහා ධාතුද? නෑ. නේද? මනසට පෙනෙන රූපේ චිත්ත රූපයක් නෙවෙයි සතර මහා ධාතු රූපයක් නෙවෙයි. ඕක එළියෙන් ගිහින් තියෙනකොට නේ සතර මහා ධාතු වෙන්නේ. දැන් බල්ලට පෙනෙන රූපේ වතුරට එබෙනකොට බල්ලා දැක්කේ මනසෙන් හදපු රූපේ. ඕක ගිහින් එළියෙන් තියෙනකොට තමයි ඒක සතර මහා ධාතු කියලා විශ්වාස කරන්නේ. එළියේ ඉන්න සතර මහා ධාතුෙන් හැදිච්ච බල්ලා. නේද? ඕකම නේද අපිට දැන් අර ආනාපාන සතිය කර කර හිටියා වේදනාවක් දැනුණා ඕකානුව හිතුවා කකුලක් පෙන්නුවා ලේ මස්සටන හර වලින් හැදිච්ච කකුලක් මනසට පෙන්නුවා මනසෙන් හදපු දේ සතර මහා ධාතුත් නෙමෙයි ලේ මස්සටන හර වලින් හැදිලත් නෑ ඒකයිති කළා අර එළියේ තියෙන සතර මහා ධාතු ලේ මස් නහරට ඒ වයින් හැදිච්ච කකුලක ඊළඟට කියනවා ඒ කකුලේ තමයි මේ වේදනාව ඇති බලන් වේදනාවෙන් පටන් අරන් ඕක ගැන හිතලා කපුලක් හදලා ඒක එළියෙන් කියලා ඊළඟට ඒක අපිව පාලනය කර අපිව අභිභවා යනවා කියන්නේ ඒකයි. ඒ ප්‍රපංච විතක්කය දැන් ප්‍රපංචයේ බවට පත් වෙනවා. ප්‍රපංචය අපිව අභිභවා යනවා. තතෝ නිදාන. ඕක තමයි නිදානේ. මේ පුරුෂයා අභිභවා යන ප්‍රපංචවලට අහු වෙනවා. යාම හදපු දේ එයාවම අභිභවා යනවා. නේ? ඒවා අතීත අනාගත වර්තමාන කියලා අතීත අනාගත ප්‍රත්‍යප්පඤ්ඤා සමුදා චරන්ති සාගරේ වගේ හැමතැනම ඕවා පිහිටන පුරුෂයා අභිභවා ය තියෙනවා ඒ මදුපිණ්ඩික සූත්‍රය චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. ඊළඟට අර ප්‍රපංච සංඥා ගැන විස්තර කරනවා. එක මට මතක නෑ හරියට පාළි ටික එක බලන්න. ඒ ප්‍රපංචය තමයි ඊළඟට අතීත අනාගත පච්චුප්පන්නා සමුදාචරಂತಿ කියලා මේ පුරුෂයා අභිභවා යනවා කියන එක තමයි එතන කියන්නේ. හදන ප්‍රපංච. තව විදිහට කිව්වොත් ලෝකෙට අහු වෙන. ලෝකෙට අහු වෙනවා කියන්නේ මායයට අහු වෙන. දුකට අහු වෙන. මේ දැනගත්තු දේ එළියේ තියෙන්නේ කියලා හිතනකොට. ඕකටම තමයි අර උපමාවක් දෙන්නේ. අර ඉබ්බෙක් ඉන්නවා නේද? කටුව ඇතුලේ. නරියෙක් ඉන්නවා බලාගෙන අතක් හෝ එළියට දායි කඩාගෙන කන. ඔළුව එළියට දායි දැම්මත් කඩාගෙන කන. මොහොම මේ දොරවල් හය මොකක් හරි එළියට දාපු ගමන් කඩාගෙන කනවා කියලා නරිය බලාගෙන. එතකොට අපි ආයතන 6 වැඩ කරනකොට මේ දැනගත්තේ එළියේ තියෙන දෙයක් කියලා බාහිරෙන් තිබ්බ ගමන් ඔන්න අහු වුණා. නරියට අහු වුණා කියන්නේ මාරයට අහු වුණා. නේද? තව විදිහට කිව්වොත් ලෝකෙට අහු. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ වෙන උපමා කරන අර ඉබ්බට. ඉබ්බ අතපය හකුලවාගෙන ඉන්න තාක්කල් ලෝකෙට අහු වෙන්නේ නැහැ. අපි මේ හිතෙන් හදන ඒවා හිතේ විතරක් තියාගන්න තාක්කල් බාහිරයට සම්බන්ධ කරන්නේ නැති තාක්කල් මායයට අහු වෙන්නේ නැහැ. කියන්නේ ඇහැ පාවිච්චි කරන්න පුළුවන්. ඇහෙන් දකින දේ එළියෙන් ගිහින් තිබ්බොත් දෙයක් කරලා. එතකොට ඔන්න ලෝකෙට අහු වෙනවා. කනෙන් ශබ්ද අහන එකේ නිමෙයි වරද්ද. අහන දේ යනවා අපි රූපයක් හදලා ඕක එළිය තියනවා කියලා විශ්වාස කරන්න ගියාම අන්න අහු වෙනවා ලෝකෙට. නැත්තම් මායයට අහු වෙනවා. හරි. එතකොට ඕක දැන් ආයතන ටික පිරිසිඳ දැකීම තුලින්මයි මුලාවෙන් කරන වැඩේ ඉස්සෙල්ලා අඳුර ගන්නවා. මේ වැඩේ නවත්තන්න නෙමෙයි. ඉස්සෙල්ලා අඳුර ගන්න ඕන. මෙන්න මෙහෙම ලාවක් නෙමේ කරන්නේ. මේ ලෝකෙට අහු වෙන්නේ, මායයට අහු වෙන්නේ, දුකට අහු වෙන්නේ මේ නිසානේ කියන එක තේරුම් ගන්න. වැරද්ද අඳුර ගන්න කලින් කොතනද අවත්තන්නේ? වැරද්ද අඳුර ගන්න ඕන. දැන් මෙතනයි වැරද්ද. වැරද්ද අඳුරගත්තා කියන්නේ නැවැත්තුවා නෙවෙයි. ඥානං විතරයි. ඥානං කස්සන් දෙකම වෙන්න පුළුවන්. ඒ අඳුන ගැනීමට දැන ගැනීමට කියනවා සම්මා දිට්ඨිය. සාස්ස හෝති සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය පහළ වුණ කෙනාට තව වැඩ තියෙනවා. ඒක තමයි අරහත්ංගික මාර්ගයේ වඩනවා කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ මේ දැක්ම දර්ශනය ඇති කරගන්න. අපි දැන් මේ රැවටිලා ඉන්නේ මේක ඇත්ත තත්ත්වේ මේකයි කියලා දැක්මක් ඇති කරගන්න, නුවණක් ඇති කරගන්න. ඒක කරන්න පුළුවන් මේ දහමක් අහලා නුවණින් විමසලා විතරයි. බුදු කෙනෙක් නැති දවසක, බුදු දහමක් නැති දවසක ඕක කරන්න බෑ. මොකද තනියෙන් අවබෝධ වෙන්නේ නැහැ. දැන් දහමෙන් අහලා තමයි මෙහෙම දෙයක් නෙමේ තියෙන්නේ කියලා හරි දැක්මක්. ඒකට කියන සම්මා දිට්ඨිය. එතකොට මේ ආයතනේ ඇත්ත ඇති හැටි දැකීමමයි සම්මා දිට්ඨිය. ඇයි ඇත්ත ඇති හැටි දකින්න ඕන? අපි මුලාවෙන් දකින මට්ටමක තමයි අපි ජීවත් වෙන්නේ. අජානං අපස්සං යථා භූතං. සාමාන්‍ය ලෝකේ. එතකොට ජානං පස්සං යථා භූතං මට්ටමට එන්න. එහෙම ආපු කෙනාගේ සම්මා දිට්ඨිය කියන එක තියෙනවා. සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි වැඩ පිළිගන. සම්මා දිට්ඨිය නැතුව මං මොකද්ද කරන්න ඕන, ඕක නවත්තන්න මොකද්ද කරන්න ඕන කිය කියා හුගට හරියන්නේ නැහැ. වැඩ පිළිවෙල තියෙන්නේ ඕක දැක්ක කෙනාටමයි. පංච උපාදානස්කන්ධයක් හදනවා කියලා තේරුම් ගන්නත් මේක දකින්න එපේ. ඕක දකින්න ඇති කෙනාට පංච උපාදානස්කන්ධය ගැන බලනවා කියන එක එච්චර අර ගැඹුරකට යන්න බෑ. ඔව් දැක්ක කෙනාටත් තියෙන්නේ තාමත් ඉතින් ඕක දැක්කට තාම පංච උපාදානස්කන්ධ හදනවනේ. ඔව් මේ ලෝකෙට ආйти මට්ටමින් ජීවත් වෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධ හදන. ඒ හැදුවට දැන් නුවණ පිහිටන්න හැකියාවක් තියෙනවා සම්මා දිට්ඨිය තියෙන හින්දා. ඔව්. එතකොට ඔය නුවණින් බලන කෙනා ඔන්න ඒවයි අනිත්‍ය දකින. ඔය නුවණින් බලන කෙනා තමයි අනිත්‍ය දකින. ඒ දකින අනිත්‍ය අපි ලෝකෙට ආйти අනිත්‍යට වඩා වෙනස්. මොකද්ද ලෝකෙට ආйти අනිත්‍ය කියන්නේ? අර කොහා ගහේ ඉන්නවා ඌ වෙනස් වෙනවා. ඕක වයසට යනවා, ළද වෙනවා, මැරිලා යනවා. බාහිර දේ අනිත්‍ය බව. මම අර වතුරට එදෙන බලන්න බල්ලෙක් ඉන්නවා, ඔය බල්ලා අනිත්‍යයි. ඔය බල්ලා වයසට යනවා, ළද වෙනවා, මැරෙනවා. නේද? වෙනස් වෙලා යනවා. ඒ අනිත්‍යයක් බලන්නත් පුළුවන්. ඒ අනිත්‍ය බලලත් උන්ට ගුරන් නැතුව ඉන්න පුළුවන්. ඔය මැරිලා යන බල්ලෙක් නේ මම මොකටද ගුරන්නේ කියලා. ඒ අනිත්‍ය බැලුවට මුලාවෙන් මිදෙයිද? ඒ අනිත්‍යනුත් කෙලෙස් යටපත් කිරීමක් තියෙනවා. මොකද තරහා යටපත් කරයි නේද? එතකොට තේරුම් ගන්න ඔන්න දැන් අපි බාහිර රූපේ කානිත්‍ය ඒ කියන්නේ බාහිර රූපේ ඔහම තිබුණට ඕක වෙනස් වෙලා යනවනි කියලා බලන මට්ටමේ තුරු අංකලෙස් යටපත් කරන්න. හරි? ඒකත් වඩන්න ඕන. ඔය ශරීරය වෙනස් වෙලා යන එක. ඔය ශරීරයේ කෙස්ලොම් නියදත් නැටමස් නහර යොයින් හැදිලා තියෙන එක. ඔය ශරීරයේ සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන දෙයක්. නේද? ඔය ශරීරයේ අනිත්‍ය දෙයක්. ඔය ශරීරයේ දුකටපත් කරන දෙයක්. ඔය ශරීරයේ අනාත්ම දෙයක් කියලා බලන්න පුළුවන්. ඈ? ඒක පෙරහුරුවක් වෙනවා. ඒක කරන්න ඕනේ. ඒකට කියන්නේ අපි පූර්ව ප්‍රතිපදාව කියලා. ඈ? මොකද ඒක තාම අපි දන්නවා ලෝකෙට අයිති. මේ ලෝකෙට අයිති කියලා දන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනා විතරයි. ලෝකෝත්තර දැක්ම ගත්තු කෙනාට පේනවා අරක ලෝකෙට අයිති දෙයක් නෙමෙයි. සම්මාදිට්ඨිය නැති කෙනා ඒක දන්නේ නැහැ. එයා හිතන්නේ ওই ටික කරහන් මට මාර්ගඵල ලැබෙනවා කියලා. නේද? බල්ලා වතුරට එවිලා බල්ලෙක් ඉන්නා කියලා හිතලා ඔය බල්ලා අනිත්‍යයි. ඔය බල්ලා ඒ තිස්කුළුම්ෙන් හැදිලා තියෙනවා. ඔය බල්ලා සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා. දැන් ওই ටිකමනේ අපි අතන ගහේ කොහෙක් ඉන්නා ඔය කොහා වෙනස් වෙලා යනවා. අනිත්‍යයි, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඔය කොහා සතර මහා ධාතුයෙන් හැදිලා
තියෙනවා.
ඈ? කොහා ගිහින් ගහේ තිබ්බේ කොහොමද කියන එක දකින්නේ නැහනේ ඕවා බැලුවට. කොහෙක්ව පිහිටියේ කොහොමද කියලා, බාහිර රූපයක් පිහිටියේ කොහොමද කියලා. නැ බුදුහාමුදුරුවෝ පෙන්නනවා රූපේ අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියලා ಜಾති තුනක් තියෙනවා. ඉති රූපං කියන්නේ මෙන්න මේකයි රූපය. ඊළඟට බලන්න කියනවා ඔකේ සමුදය මොකක්ද? මොකක් හින්දාද උග හටගත්තේ? අන්න ඒක තේින්නේ මේ දැක්ම ආවට පස්සේ මේ ආයතන පිරිසිඳ දකිනකොට තමයි මේ ආයතනි මුලාව හින්දානේ අපි ඔය එළියේ තියෙන දෙයක් හැදෙන්නේ. හ්ම්? කියලා රැක ඉබ්බා තපය එළියට දැම්මා වගේ නේද ලෝකයක් බාර අරගෙන ඒ රූප උපාදානය කරලා මේ ඔය ලෝකෙට අහු වෙලා නේද දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානය ගැන දැන් බලන විදිහ වෙනස්. ওই රූපය මොකද්ද? ওই රූපේ හටගත්තේ කොහොමද? මේ හේතු යදුන් නැත්නම් ওই රූපේ පිහිටන්නේ නැහැ නේ. නිරුද්ධයි. කියන්නේ. ඒක අරානිත්‍ය බලනවට වඩා වෙනස් අනිත්‍ය. මේ මේකත් මේක තමයි අනිච්ච සංඥාව කියන්නේ. අනිච්ච සංඥා සූත්‍රයේ තියෙනවා ඔක පැහැදිලි. එතකොට මේ සම්මා දිට්ඨිය එක්ක ලෝකෝත්තර දැක්මයි. නැත්නම් ආයතනේ ඇත්ත ඇති හැටි දැක්ම එක්ක බලන්න පුළුවන් අනිත්‍යකුත් තියෙනවා. ඒ බලන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යම තමයි. ඉස්සෙල්ල බැලුවේ පංච උපාදානස්කන්ධය අනිත්‍යම තමයි. හැබැයි ඒකේ වෙනසක් එතකොට පෘථග්ජන පුද්ගලයා පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන විදිහක් තියෙනවා. සෝවාන් පුද්ගලයා පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන විදිහක් තියෙනවා. ඒ දෙක වෙනස්. සකෘදාගාමි කෙනා ඔගේ අනිත්‍ය බලනකොට තව ටිකක් වෙනස්. අනාගාමි කෙනා මේ රහත් වෙනකන් පංච උපාදානස්කන්ධය අනිත්‍යම තමයි බලන්නේ. ඒ වුණාට ඒ බලන මට්ටම් වෙනස්. ඒ වයිදි තියෙන අදහස් වෙනස්. ඒක ලෝකෙට අයිති දෙයක්මයි.
සම්බන්ධ කිරීමේ පළමුවෙන් කර වෙනස්. සබ්දේට රූපේට සම්බන්ධ
කිරීම. ඔව් දැන් ඔතන වැරදි ගොඩක් තියෙනවා. එකක් තමයි මේ සබ්දයකට රූපයක් සම්බන්ධ කරනවා. ඇහුනේ සබ්දයක්. අපි හිතනවා ඔය දැනගත්තේ රූපයක්. එළියේ තියෙන රූපයක්. එළියේ තියෙන රූපයක් කිව්වහම ආයේ ඒක සද්දෙන් විතරක් නෙමෙයි අපිට ඇහෙන් දැකලත් හඳුර ගන්න පුළුවන්. අල්ලලා බලලත් හඳුර ගන්න පුළුවන්. නේද? ගඳ සුවඳෙන් හඳුර ගන්න පුළුවන්. රසෙන් හඳුර ගන්න පුළුවන්. සද්දෙන් විතරක් දැනගත්තු එක කොහොමද අනිත් ඒවයිනේ දැනගන්නේ. අන්න අර ගෝචර නානත්වේ තේරුම් අරන් නැහැ. කනට ගෝචර වෙන්නේ සද්ද නම් නේද? ඒක වෙන කිසිම ආයතනයකට ගෝචර වෙන්න බෑ. සබ්ද සංඥා කනට විතරයි. එහෙනම් කනෙන් දැනගත්තු දේවල් කොහමද අනිත් ආයතන වලින් අත්දකින්නේ? මෙතන තේනවා අන්න ආයතන ගැට ගහලා ආයතන වල මුලාව හින්දා එක ආයතනකින් අත්දකපු එක තව ආයතනකින් අත්දකින්න පුළුවන් මට්ටමකට අපි ගෙනහැරලා. ඒ පුළුවන් මට්ටමට ආවේ මේ දැනගත්තු දේ එළියේ තියෙනවා කියපු හින්දා. නැත්තම් කණෙන් අහපු සද්දේ ආයේ වගේ සද්දයක් අහන්න පුළුවන් මිසක දකින්න පුළුවන් දැකලා දැනගන්න බැහැ. සද්දට අදාළ රූප හැදුවේ නැත්තම් සද්දේ සද්දේ විදිහට දැනගත්තා නම් ආයේ වෙන ආයතනකින් ඕකක් දකින්න යන්නේ නැහැ. එතකොට ඇහුන සද්දයක් හින්දා වෙන ආයතන උපදින්න හැකියාවක් නැහැ එතකොට. නේද? ඒ අත්දැකීම ආය ගන්න පුළුවන් ඒ ආයතනින් විතරයි කියලා නුවණක් එන අත්දකින්න පුළුවන් නේද? අර කොහාට අදාළ සද්දේ අපිට ආය අහන්න පුළුවන් මිස එහෙන් දකින්න පුළුවන් බෑ. ඔව් මේ බැරි දේවල් කරන්න ඉතින් ආයතන උපදිනවා මොකද ඒවා පුළුවන් කියලා හිතාගෙන. ඒක තමයි මේ ආයතන මුලාව. ආයතනකින් දැනගත්තු දේ අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් මට්ටමට කේනවා. ඕව ලෝකෙට අයිති කරහම එළියෙන් ගිහින් තිබ්බහම ඉතින් ඕන ආයතනකින් අත්දකින්න පුළුවන් නේද? ඒ මට්ටමකට හදන එක තමයි ඔය අපි මුලාවෙන් හදන ලෝකෙ. ඒකට ඒ ආයතනකින් අත්දකින්න එක අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් කරලා පුළුවන් කරන්නේ අපේ අවිද්‍යාවයි මුලාවයි. ඒ පුළුවන් කරන මට්ටම තමයි අර ප්‍රපංච බවටපත් කරන්නේ. එතකොට මේ ප්‍රපංචය අපිව ඉක්මවා යනවා ඉදන්ක. මොකද අනිත් ඕන ආයතනකින් ඕක අත්දකින්න පුළුවන් කියන මට්ටමකට අපිව මුලා කරනවා. ඒක ඇත්ත ඇති හැටි නෙමෙයි මේ මුලාවෙන් අවිද්‍යාවෙන් කරන දෙයක්. ඒ මට්ටමට ගේනකොට අපේ අර කෙලෙස් ටික ඔක්කොම ඕකේ තියෙනවා. තණ්හාව තියෙනවා, දිට්ඨිය තියෙනවා, මානය තියෙනවා නේද? ඒ වැරදි දෘෂ්ටියක් හින්දාමනේ ඔක එළියේ තියෙනවා කියලා හිතන්නේ. එතකොට ඒකට නෙමේ තණ්හා කරන්නේ ඇලෙන්න ගැටෙන්නේ. මානයත් එක්ක කම්පයා කර කර බලන්නේ නැනලා බලන්නේ අරක හොඳයි මේකට වඩා නැත්තම් සමානයි බලන්න. ඒතර තණ්හා දිට්ඨි මාන ටික මත තමයි අර ප්‍රපංචේ ගොඩනැගෙන්නේ. ප්‍රපංචයේ තියෙනකොට ඒකට තේරුම් ගන්න මේකම හදපුදී එළියේ තියනවා කියලා විශ්වාස කරන මට්ටම. ඒතර ඒකේ මුලා වුණාම ඒක අපිට තව ඕන ආයතනයක් උපදන්න හැකියාවක්. තණ්හාවට පිටිකන්න හැකියාවක් අරන් දෙනවා. ඔව් මුලින්ම සද්දේ ඊළඟට සද්දේට අදාළ රූපය. මේ තමයි ප්‍රපංචය කියන්නේ. දැන් ප්‍රපංච මට්ටමට යනකොට උපාදාන වෙලා ආරාරණ. ඒ කියන්නේ එළියේ තියෙනවා කියනකොට ඒ රූපේ උපාදානය කරලන්නේ. සද්දේ විතරක් නෙමෙයි. කොහාට අදාළ සද්දේ විතරනේ ඇහුනේ කොහෙත් කියන කතාවක් නැන්නේ. ඔව් සද්දෙන් නැවතිලා නැත්තේ ඒක රූපයකට ගැට ගැහුවා සම්බන්ධ කළා. එතකොට ඒ සම්බන්ධ කරනකොට එතන කෙලස් ටික යෙදිලා. හරි. තණ්හා දික්ති නාන යෙදිලායි. එළියෙන් තියනවා කියලා හිතනකොට විශ්වාස කරනකොටම එතන අනිවාර්යෙන් අවිද්‍යාව යෙදිලා දෘෂ්ටිය යෙදිලා තණ්හා දික්ති නාන ටිකට හැදෙන්න පුළුවන්. ඒ වාඩි වැඩියෙන් තියෙන්න පුළුවන්. බෑ ඒ ඔක්කොම යෙදෙන මට්ටමකටපත් වෙලා ලෝකෙට අහු වෙනවා. ඔව්. දැන් එහෙන් පේන එකේ දැන් වර්ණ සටහන් පේනකොට ඒවයි නානත්වයක් තියෙනවා. හැම දර්ශනයෙම එක වගේ නෙමෙයිනේ නේද? ඒ නානත්වයක් තියෙනවා. ඒ ධාතු නානත්වය කියලා කියන්නේ. ඊළඟට කණෙන් ඇහෙන ශබ්ද එක එකේ නානත්වයක් තියෙනවා. ඔය එක වගේ වුණා නම් ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. හරි? මේ ආයතන වලින් මේක ඉපැද්දුවට ඒ උපදන දේවල් වල නානත්වයක් තියෙනවා. ඔය නානත්ේ හින්දා තමයි අපි එක එක જાති රූප වලට සම්බන්ධ කරන්නේ. දාගන්න. දැන් ඔක්කොම එකාකාර වුණා නම් එහෙම කරන්න බෑනේ. නේද? එතකොට ඒක ධාතු නානත්ය. දැන් අපිට මේ ඉස්සෙල්ලා කියපු එකේ අර හිතෙනව දැනුණනේ වේදනාව. දැන් එක එක වේදනාවේ නානත්යක් තියෙනවා. හැම වේදනාවම නිකන් එකම සංඥාව උනා නම් අපිට එක එක කොටස් මවන්න බෑනේ ඕකට අදාළ. මේ කකුල මේක කොන්ද අරව මේව දාන්න බෑ. මොකද ඒවයි යම්කිසි නානත්වයක් තියෙන. මේ නානත්වෙ එක තමයි අපි එක එක චිත්‍ර මවන්නේ ඕකට. අර සම්බන්ධ කරන රූප වෙනස් රූප. හරි. ඒකට මේ ධාතු නානත්වයක් තියෙනවා. ඒ නිසාම සංඥා නානත්වෙකුත් එන්නේ. ඒ සංඥා නානත්වයෙන් හින්දා තමයි අපිට වෙන් කරගන්න පුළුවන්. හරි. ඔව්. ඒ නානත්වයේ හින්දාමයි අපි තව තව මුලා වෙලා ඒවට වෙනස් වෙනස් ඒවා සම්බන්ධ කරන්නේ. ඒක එහෙම වෙනසක් තියෙනවා. ප්‍රපංච ගොඩ නගන්නේ නැතුව ඉන්නවනම් හරි ඉතින්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔක ගොඩ නගන එක. ඔව්. දැන් වේදනාවක් දැනෙනකොටම කොහෙද කියලා ඔක මවලා පෙන්නලා ඉවරයි. එතකොට මේ මවලා පෙන්නවා විතරකුත් නෙමෙයි. ඒකට අදාළ අර සතර මහා ධාතුවත් බාර ගන්න ඉවරයි. මේ ශරීරේ මේ කොටසේ තමයි මේක තියෙන්නේ කියලා බාර අරගෙන ඉවරයි. නේද? ඔව්. එතකොට එහෙම නවත්තන එක නිමෙයි කරන්න ඕන. නවත්තන්න බෑ. කෙනෙක් කියලා නම් මං සද්දේ අහලා ඉතනින් නැවතුවා කියලා ඒක සාමාන්‍යයෙන් වෙන්න බැරි වැඩක්. වෙන්න පුළුවන් ඉතින් රහතන් වහන්සේ කෙනෙකුට නම් වෙන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් කියලා නම් මං වේදනාවෙන් නැවතුවා. නැත්නම් සද්දෙන් නැවතුවා. ඔව් මේ දර්ශන මාත්‍රෙන් නැවතුවා. කියලා කියනවා නම් අර ප්‍රපංච මට්ටමට ගිහින් නැත්නම් ඒක ඉතින් බොහොම දිනු මට්ටම. වැඩේ තියෙන්නේ එහෙම හිතුණාට ඒක ඇත්තටම එහෙම වෙලාද කියලා නුවණින් බලන්න. එතකොට ඔව් ඒ හින්දා තමයි ඕක දැන් තේරුම් ගත්තටම රහත් උනා වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න හරිනේ හරිනේ ඕ හිතෙන්නේ හදලා තියෙන ඉතින් ඉවරයි ඔක්කොම ඔක්කොම හිතෙන් හදපු දේ. අපි එහෙනම් එළින්නේ නැහැ ගැටෙන්නේ නැහැ ලෝකෙට අහු වෙන්න ඔක්කොම දැන් දැක්කනේ මනසෙන් හදපු දේ තමයි ඔය හදලා තියෙන්නේ. එහෙම වුණා නම් හරි ලේසි. එහෙම හිතුවා කියන්නේ මේ හිත රවට්ට ගැනීමක් විතරයි. මම ඕක දන්නවා කියලා හිත රවට්ට ගැනීමක් විතරයි. ඒක අර ඒ කියන්නේ විඥාන මට්ටමින් මේ නිකන් සිතීමක් විතරයි. ඒකත් දැනගත්තු කෙනෙක් ඉන්නවා. ඕකත් හදුවේ හිතෙන් කියලා දැනගත්තු කෙනෙකුත් ඉන්නවා. එතකොට ඕගොල්ලෝ දන්නේ නැහැ මම තමයි දන්නේ. කියලා එහෙම එහෙම එකකුත් වෙනවා ඒවත් කේස්. ඒකත් තේරුම් ගන්න ඒකත් මේ හිතෙන් හදපු දෘෂ්ටියක් විතර. එක දෘෂ්ටියක ඉඳලා තව දෘෂ්ටියකට පැන්න. තියනවා කියන දෘෂ්ටියේ අපි ඉඳලා නැහැ කියන දෘෂ්ටියට පැන්න. ඒකෙන් තේරුම් ගන්න ඔය මොකුත් නැහැ කියන එකක් නෙවෙයි මේ කියන්නේ. හැබැයි තියනවා කියන එක ඇත්ත කියලාත් නෙවෙයි. ඔය දෙකටම වැටෙන්නේ නැති දැක්මක් තියෙනවා. ඒක තමයි මේ පටිච්ච සමුප්පාදේ කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න ඔය නුවණින් තේරුම් ගත්තටම මදි. අනිත් පැත්තේ අපි ලෝකෙට අහු වෙන කෙලස් ටික කැඩෙන්න අර ලෝකෙටයි තිබාවනා ටිකක් කරන්න ඕනේ. මේක දැනගත්තා කියලා නවත්තන්න එපා දෙතිස් තුනුපේ බලන එක. මේක දැනගත්තා කියලා නවත්තන්න එපා අසුබේ බලන එක. මොකද අපි මේක දැනගත්තට අපේ මනස තාම මේ මට්ටමට ඇවිල්ලා නැහැ. මනස තාම අපි මේ ලෝකෙට අහු වෙන මට්ටම. ඒ කියන්නේ මේ කාමාවචර මට්ටම. කාම භූමියේ ඉන්න මට්ටමේ අපේ මනස තියෙන්නේ. ඒක කාම ලෝකේ වස්තු ටිකට අපි අහු වෙනවා. එහෙනම් ඒව කැඩෙනකන් ඒ භාවනා කරන්න ඕන අසුබය වඩන්න ඕන පිළිකුල වඩන්න ඕන අර මරණානුස්සතිය නැත්නම් අර මොනවාද මරණයේ කවස්තනව සීවතිකය මලමිනිය කුරුම් වෙලා යන හැටි ඒ වගේ දේවල් වඩන්න වෙනවා. මොකද අපි මේ කොච්චර මේ තර්ක කළා ජීවත් වෙන්නේ ලෝකෙට. එතකොට ඔව් ඒවට අහු වෙනකොට ඒ ලෝකෙට අයිති භාවනාවෙන් ඕක කඩන්න වෙනවා. ඔව් සතර සතිපට්ඨානේ තියෙන්නේ ලෝකෙට අයිති මට්ටමේ ඉඳලා ලෝකෝත්තර මට්ටමට යන්න. දැන් කායනුපස්සනාවේ තියෙනවා භාවනා 14ක් විතර තියෙන්නේ නේද? අසුබේ බලන්න, ධාතු මනසිකාරේ බලන්න, ආනාපානසතිය වඩන්න, ඔය ඔක්කොම පටන් ගන්න ලෝකෙට අයිති මට්ටමේ. ඔව්. ඒක පූර්ව ප්‍රතිපදාව වුණාට ඒක උදව් වෙනවා එතනින් එහාට යන්න. ඔව්. ඔව්. ඔය කියන එක තාම දැනුමක් විතරයි. දැම්මේ නැත්තම් හොඳයි. ඉතින් ඒක තිබුණට තණ්හාව නැති වෙන්නේ. ඒක නේ ප්‍රශ්නේ. නේද? ඒකට ඒක නුවණින් දැනගත්තටම මදි. ඒ නුවණින් දැනගන්නවා කියන්නේ ඒක විඥානවාදයකට විතරක් යනවා. ඒක තව දෘෂ්ටියක් විතර. එහෙම වෙන්නේ නැති කියලා දැනගත්තා. ඒක තව දෘෂ්ටියක්. ඒක ඔබ ප්‍රත්‍යක්ෂ ඥානෙ නෙමෙයි තව විදියට කිව්වොත්. ඇත්ත දෙහෙටි දැක්කා නෙවෙයි. ඇත්ත ගැන අනුමාන ඥානයක් විතරයි. ඒකට ඒක ප්‍රත්‍යක්ෂ ඥානෙ කරගන්න නම් ඔන්න තියෙනවා අරෂ්ඨාංගික මාර්ගය. ඒක වඩන්න ඕන. ඒක වඩන්නේ නැතුව ඔක දැනගත්තා කියලා ඉවරයක් වෙන්නේ නැහැ. ඔව් තමන් ඉන්න තැනින් පටන් ගන්න. තමන් ඉන්නේ ඒක තමයි මගේ ජීවත් වෙන්නේ සම්මතයට අහු වෙනානේ. මේ තියෙන දේවල් ඇත්ත කියලා පිළිගන්නේ ජීවත් වෙන. එතකොට ඒව අහු වෙන වෙලාවට මේක පෙන්වන්න පුරුදු වෙන්න. නැමැති ඉස්සෙම බැරි වුණා. පුළුවන් මොහතක හරි එක සැරයක් හරි මෙහෙම හිතුණට මේකේ ඇත්ත තත්ත්වේ මේකන කියලා අර නුවණින් පෙන්වන්න පුරුදු වෙන්න. තවසරයක් කියලා දෙන්න. කකුලරි දෙන්න. ඔව් දැන් ඒ වගේ තමයි. ඒක ප්‍රායෝගික වෙන්න ඕන. දැන් Tamanට දැනෙන එකක් නේ. ඔව්. මේ ඉන්නකොට කකුලරි දෙනවා. ඒතකොට කකුලරි දෙනවා කියලා අපි ඇහෙන් දැකලාද දැනගත්තේ? නැහැ. ඒක දැනিলা තියෙන්නේ හිත දැනගත්තු වේදනාවක්. හිත දැනගත්තා කියන්නේ විඥානකින් දැනගත්තා. ඒතකොට මොන විඥානෙන්ද දැනගත්තේ කියලා මුලින්ම අල්ලගන්න. කාය විඥානේ ස්පර්ශයක් නේ දැනෙලා තියෙන්නේ. කාය විඥානය කියන්නේ මනස දැනගෙන. විඥානයක් කියන්නේ හිතක් නේ. නේද? හිත දැනගත්තේ මුලින්ම රිදෙනවා කියලා විතරයි. මේකේ විස්තර මොකුත් නැහැ. නේද? ඒ රිදෙන එකට අපි තව ටිකක් හිතන්න ගියොත් තමයි ඒ රිදෙන්නේ කොහෙද? මොන මනසෙන් පෙන්නනවා ඊළඟට ඒකට අදාළ අපි කලින් අත්දැකලා තියෙන එකක් නේද දැන් පෙන්නන. කකුල හරි කොන්ද හරි පෙර අත්දැකීමක් නේද දැන් වර්ණ يعني මේ රූප සටහනක් මවන්. එතකොට මේ වේදනාවට අදාළව දැන් රූප සටහනක් මවලා පෙන්නනවා හිතෙන්. ඒක මනසට දන්න. ඒක වෙන්නෙම මතක තියාගන්න පෙර ඇසුරක් දැන් ඒකට සම්බන්ධ කරගන්න. මනසට පෙන්නන. ඊළඟට මේ මනසට පෙන්නනවා කියන ඇත්ත නොදන්න කම මත අපි හිතනවා ඔය පෙන්නන දේ අර සතර මහා ධාතුවට අයිති. දැන් තියෙන තැනක් හැඩයක් වර්ණයක් අර මේවා ඔක්කොම ටික දාපු රූපයකට අපි දැන් අර මුලින් පටන් ගත්ත වේදනාව දානවා අයිති කරනවා. මේ වේදනාව දැනුනේ මේ කකුලේ තමයි කියන මට්ටමට එනවා. දැන් ප්‍රපංචය අපි විභවා ගිහිල්ලා. දැන් මනසෙන් කල්පනා කරලා පෙන්නපු දේ ඇත්ත රූපයක් බවට පත් කර. එතකොට ඔන්න දැන් ශරීරෙකුත් මවලා ඒක සමහර විට මගේ කරනවා නැත්නම් අනුන්ගේ කරනවා. අපේ ශරීරේ මගේ කියන්නේ අභ්‍යන්තර රූප කරනවා. මේ ශරීරයට අයිති නැත්නම් ඒවා බාහිර රූප විදිහට බාර ගන්නවා. මේ දෙකම ඉතින් ප්‍රපංච මට්ටමේ කරන වැඩ. නේද? එතකොට ඒ දැනුනේ ආයතනික විඥානයක් අපි කාය විඥානය ඈ ඒක මත හිතපු ටික මේ හිතෙන් කරපු වැඩ. ඊළඟට හිතපු ටික එළියේ තියනවා කියන එක අර කෙලෙස් වලින් ප්‍රපංච වලට අහුවීම. මනසෙන් හදපු දේ ඇත්ත එළියේ තියෙන දෙයක් කියලා රූපයක් බාර ගන්නවා. ඒ නැත්තම් තව විදියට කිව්වොත් එළියේ තියෙන සතර මහා ධාතු රූපයකට සම්බන්ධ කරනවා මේ හිතපු ටික. මේ හිතුවේ අර එළියේ තියෙන රූපේ ගැනමයි කියලා ඒකට අයිති කරනවා. මේ දැනගත්තු ඔක්කොම ටික මේ හිතේ ඇති උනේ නෙමෙයි අර රූපෙට අයිති වෙලා. රිදීමත් වේදනාවත් අයිති කකුලට. මන් දැනගත්තු මේ හිතෙන් හදපු ඒවා එකක්වත් නැහැ. අරහි රූපේ බාර අරගෙන ඒක මත තමයි ඊළඟට හිතන්නේ කියන්නේ කරන්නේ මේ වැඩ කරන්නේ. ඒ තමයි අලුතෙන් කරන කර්ම. ඒවයි අනිවාර්යෙන් අවිද්‍යාව මත තමයි ඒ කර්ම ටික සිද්ධ වෙන්නේ. දැන් ඕක එක එක විදිහට බලන්න පුළුවන්. දැන් අපි දැන් කාය වේදනාවක් අපි දන්නවා. ඕක මේ ධාතු පැත්තෙනුත් හිතන්න පුළුවන්. දැන් පද ගතියක් නේ ඔය දැනিলা තියෙන්නේ. වේදනාව කියන මොකක් හරි නේද? පඨවියට සම්බන්ධ ගතියක් නේ. නැත්තම් තේජෝ ගතියක් වෙන්නේ. මේ ධාතු මාත්‍රයක් නෙවෙයි දැනিলা තියෙන්නේ. හදලා තියෙන එකට කියන පඨවි රස්නේ පිච්චෙන ගතියක් නම් තේජි. ඒකට දැන් ඔය ධාතු ස්වභාවය කියනකොට තේරුම් ගන්න ඒකට වර්ණයක් හැඩයක් මොකවත් නැහැ. තියෙන තැනකුත් නැහැ. ධාතු ස්වභාවය කියන්නේ මේ දැනගන්න ගතියක් විතරයි. හරි? දැන් පඨවි ධාතුව මෙන්න මේ වගේ කියලා ඇඳලා පෙන්වන්න පුළුවන් නම් එතනම තේරුම් ගන්න දැන් මුලා වෙලා ඉවරයි. කියනන් පඨවිය කියන්නේ පොළව කියලා. නැත්තම් පඨවිය කියන්නේ කෙස් කියලා. එතකොට තේරුම් ගන්න මුලා වෙලා ඉවරයි. ධාතුවට හැඩයක් නැහැ, වර්ණයක් නැහැ. වෙන ලෝකෙට අයිති දෙයකින් ඒක පෙන්වන්න බෑ. හරි? එහෙම පෙන්නනවා නම් ඒකෙන්ම තේරුම් ගන්න ධාතුව ධාතුව විදිහට අඳුරගෙන. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? ඔන්න දැනුණ ධාතු මාත්‍රයට හිතෙන් මොනවා හරි චිත්‍රයක් පෙන්වුවානේ. ඕක ඇත්ත එකක් කරලා අන්න ඒ ධාතුවට දැන් කකුලක් සම්බන්ධයි. ධාතුවට මේ පටවියට කකුලක් පෙන්වන්න පුළුවන් කියන්නේ දැන් ධාතුවේ ඇත්ත ඇති හැටි දැක්කා නෙවෙයි. එහෙම. ඒක ඒ ධාතුව පිරිසිඳ දැක්කත් නෙවෙයි. කියන ගතියත් ඔතන තියෙනවා. ඒ තව පැත්තකින් ඔය කිව්වේ. තේරුම් ගන්න පුළුවන් නම් බලන්න. නැත්තම් හෙට තව ටිකක් අහන්න. පවතින දෙයක් පණවන්න බෑ. ඒ දැනුණ දේ තව හිතකින් දැනගත්තා. ඒ හිත එන්නම නිරුද්ධයි. නේද? ඕකේ අනිත් පැත්ත අපි කරන්නේ ඒකට රූපයක් පණවලා රූපේ තමයි පවත්තන්නේ. දැන් අර ඇහුණ සද්දේ කොහාගෙන් ඇහුණ සද්දේ නැති වෙලා ඉවරයි. පවත්තන්නේ මොකද්ද? සද්දේ නෙමෙයි අර එළියේ පිහිටපු සතර මහා ධාතු කොහා. අර ගහ උඩින් ගිහින් තිබ්බ කොහාට තමයි පැවැත්තන් තියෙන්නේ. ඒ කොහාට ආයෙ වුණනම් අර විදිහට කෑ ගහන්න පුළුවන් කියන මට්ටමකට අපි ගෙනෙලා. නේද? ඒ විතරක් නෙමෙයි ඕන්නම් ඒ කොහා අල්ලන්න පුළුවන්. ගඳ සුවඳක් තියෙන රසක් තියෙන අර ඕන ආයතනකින් අත්දකින්න පුළුවන් මට්ටමකට ගෙනෙලා. චෝතනි සත්‍ය අනුව දැන් සත්‍ය සංඥාව නැත්නම් ඒක දැනගත්තු හිත සෝත විඥාන මේක ඇති වෙලා නැති වෙන එකක් විතරයි චිත්තක්ෂණයක වැඩක්. ඔව්. අපි තමයි අර රූපයක් හදලා ඕක ඉතුරු කරගෙන තියෙන්නේ. උපාදාන. ඒ ඉතුරු කරගත්තු එක තමයි අපිට උදව් වෙන්නේ ආයේ ආයේ ඕක සිහි කරගන්න. එතකේ සිහි කරගන්න පුළුවන් මට්ටම බලන්න. දැන් අපි අර ආයතන හයම උතෙන්ද සම්බන්ධ කරනවානේ. දැන් කොහා එළියට ගිහින් තියපු ගමන් ඕකට සම්මතෙන් නමකුත් දෙනවා කොහා කියලා. දැන් මම කොහා කියන කොටත් හිතට ඕකේ. උගේ සද්දෙ වෙන්න ඕනේ නැහැ. සම්මතයට දැම්මට පස්සේ ඒක කොහෙන් හරි ආවත් ඕක වෙනවා. ඊළඟට දැන් කොහාගේ සද්දෙ ඇහෙන්නේ නැතුව අපි හිතමු කොහෙක්ගේ චිත්‍රයක් දකින්නවා කියන්නේ. එතකොට මතක් වෙනවා උගේ මේ වගේ සද්දයක් තියෙනවා. තේරෙනවද? ඒවා එකකට එකක් අර සම්බන්ධ කරන්නේ. ඒ ගැට ගැහිම අපිට ඕන ආයතනකින් අර ඔක්කොම ටික දාලා හදලා ගන්න පුළුවන්. ඒ මට්ටමට ගේන්න. එහෙන් දැකලා උගේ සද්දයක් දකින්න පුළුවන් හිතෙන්. නේද? ඒ අනිත් ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන් මට්ටමකට ගේන. ඒ ලෝකෙට අහු වුණාට පස්සේ ඒ මට්ටමට එනවා. ඒකට ඒ ආයතනේ එතනින් අඳුරගත්තේ නැතිකම තමයි එතන තියෙන්නේ. ඒතකොට ඕක හැම ආයතනෙම වෙනවා. අපි ඇහෙන් මොකක් හරි දකිනකොටම දැන් ඇහෙන් දකින දේ වර්ණ සටහනක් විතරනේ. ඇහෙන් දකින නේද? ඡායා මාත්‍රයක් විතරයි හරියට. හැබැයි අපි දැකීමෙන් නවත්තන්නේ නැතුව ඔකට රූපයක් සම්බන්ධ කරපු ගමන් ඒක ඇහෙන් දකින්න විතරක් නෙමෙයි අර රූපේ ඕන ආයතනකින් අත් දකින්න හැකියාවක් දෙනවා. ඊට පස්සේ ඒ රූපෙට අපි මේ සම්මතේ නමකුත් දෙනවා අපේ භාෂාවෙන්. එතකොට ඔය නම කිව්වත් අපිට අරක මතක් කරගන්න පුළුවන්. නේද? ඒ නම නැති වුණත් ඒකට අදාළ අපි හිතමු අපි සද්දයක් හිතාගෙන ඉන්නවා, ගඳ සුවඳක් හිතාගෙන ඉන්නවා, රසක් හිතාගෙන ඉන්නවා. ඔය ඕන එකකින් පුළුවන් අරක ආයේ මවා ගන්න. එහෙන් මට්ටමකට ඔක ගේනවා. අර එක ආයතනකින් අද්දකපු දේ ඒ ආයතනෙන් විතරයි ආයේ අද්දකින්න පුළුවන් කියන ඒක නැති කරන රූපයක් සම්බන්ධ කරගන්න. බාහිර රූපයක් සම්බන්ධ කරගන්න. හරි. ඉතින් ඒව කරන්නේ මේ කෙලෙස් වලින් කියන එක තේරුම් ගන්න. එකයි මේ ආයතන ගැන සිහියයි නුවණයි පිහිටන්න වෙන්නේ. අපි සත්‍යයක් ඇහෙනකොටම අපිට නුවණ පිහිටන්න පුළුවන් නම් දැන් අපේ පරණ පුරුද්දට ඒ සත්‍යයට අදාළ රූපයක් පෙන්වනවා. අර රූපෙන් තමයි ওই සත්‍ය ආවේ කියන්නේ. ඒකට අපි දැන් නුවණින් පෙන්වන්න ඕන සත්‍ය ඇහුනේ මේ කණෙන් සෝත ස්පර්ශයක් නිසා ඒ ශබ්ද සංඥාව ඇති වුණා නේද? ඒකට අදාළ. ඒකට ඒකට රූපයක් ඇති නැහැ. ඒක ගැන හිතපු ටික හිතෙන් හිතපු ටිකක් නිසා මේ හිතෙන් හිතන ඒවා බාහිරයකට ඇති නැහැ. හරි? හිතට මතක් කරගන්න පුළුවන් මොනවා හරි. කරුණක් දෙකීමක් හරි මොකක් හරි. ඒක හිතෙන් ඇති වුණ දේ හිතේම ඇති වෙලා හැමම නැති වුණා. බාහිර රූපයකට ඒව අදාළ නැහැ. කියලා ඔන්න ඔය පටන් ගන්න තැන. ඇහෙන සද්දෙට හිතන එක හිතේ වැඩ. ඒවා බාහිර රූපවලට අයිති නෑ. දකින වර්ණ සතහනට අපි හිතන මට්ටම ඕක එන්නේ නැති මේකෙන් කියලා. ඒක නිකන් අර මිරිඟුව වගේ ගන්න. දැන් දකින එක මිරිඟුව. අපි හිතන්නේ වතුර ගැන. ඒකට හිතන එක එළියේ දෙයකට සම්බන්ධ නෑ. මොකද අපි වතුර ගැන හිතුවට වතුර එළියේ නෑ. පෙනුනේ මිරිඟුවනේ. අපේ රූපයක් ගැන හිතුවට මේ හිතන ටික බාහිරේ නැහැ. බාහිරයට සම්බන්ධයක් නැහැ. ඔව්. එහෙම තියනවා කියලා හිතන එකයි මේ හිතන්නේ එළියේ තියෙන දෙයක් ගැනමයි කියලා හිතන එකේ තමයි වැරද්ද. ගැන මිරිඟුව මිරිඟුව විදිහට දන්නේ නැහැ. අර ඒකට අදාළ රූපේ ඇත්තටම තියනවා කියලා. ඒ කියන්නේ මිරිඟුවට අහුවෙලා රැවටිලා. මට්ටමින් තමයි අපි හිතන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ මේ සංඥාව මිරිඟුව. රූප සංඥා වෙන්න පුළුවන්, ශබ්ද සංඥා වෙන්න පුළුවන්, ඒ ආයතන හයෙන්ම දෙන ඕන සංඥාවක්. ඕක මිරිඟුව. මිරිඟුවක් කියන්නේ ඒවට අදාළ රූප පිහිටලා නැහැ. නේද? මිරිඟුව කියන්නේ ඒකනේ. ඒ වගේ පෙනුනට, ඒ වගේ හිතුනට එළියේ එහෙම එකක් නැහැ. එතෙන්ට ගියොත් ඒක අහුවෙන්නේ නැහැ. එතකොට මේ මිරිඟු මට්ටමිනුත් තේරුම් ගන්න ඒ ආයතනෙන් එහෙම පෙන්නනවා මිස වෙන ආයතනකින් ඒක දකින්න බෑ. දැන් අපි මිරිඟුව අපි ගමු ඇත්ත මිරිඟුව. ඒක පේන්නේ මොන ආයතනයකද? අහුවෙන්නේ ඇහැට. නේද? කණෙන් දැනගන්න බෑනේ මිරිඟුවක් තියනවාද කියලා. අල්ලලා දැනගන්න පුළුවන්ද මිරිඟුව තියනවාද කියලා? බෑ. මිරිඟුව ඇහැට දැర్శණය වෙන මට්ටමක් විතරයි. නේද? අපි දැන් මිරිඟුව මිරිඟුව හැටියට දැක්කොත් දැනගත්තොත් අපිට නුවණක් එනවා. ආයේ ওই වගේ දෙයක් අත්දකින්න පුළුවන් එහෙන් විතර. අනිනුත් බෑ, නාදිනුත් බෑ, දිනුත් බෑ නේද? එන කිසිම ආයතනකින් බෑ. හැබැයි මිරිඟුවේ ඇත්ත දැක්කේ නැත්නම් ඒකට අපි රූපයක් සම්බන්ධ කළොත් එහෙන් පේන්නේ වතුරනේ. අන්න දැන් අනිත් ආයතන වලින් ඕක අත්දකින්න පුළුවන් මට්ටමකට ගෙනාවා. වතුර කියන එක ඇහෙන් දකින්න විතර නෙවෙයි, අල්ලලා බලන්න පුළුවන්, රස බලන්න පුළුවන් නේද? අනිත් ආයතන වලින් පුළුවන්. වතුරේ ශබ්දයක් අහන්න පුළුවන්. ඔහොම මට්ටමකට ගේනවා. ඒ කියන්නේ අර ආයතනෙට කරන්න පුළුවන් මට්ටමට එහාට ගෙනියනවා. අනිත් ආයතන වලටත් ඕක සම්බන්ධ කරනවා. මේකයි කියන්නේ ආයතන ගැට ගන්නවා කියන්නේ. නැත්තම් විඥානේ එකකින් හටගන්න විඥානේ අනිත් ඒවටත් සම්බන්ධ කරනවා. එතකොට මේ එකකින් හටගන්න විඥානේ තව විඥානයකට සම්බන්ධ නැහැ. ඒ වෙනමම විඥානය. මොහොම මොහොම ඒවා වෙන් වෙලාම පේනවා. සද්දේ සද්දයක් මිසක් ආයේ නෑ. සද්දයක් දකිනවා නම් කණෙන්ම විතරයි. වෙන කිසිම ආයතනකින් ඕකට අදාළ දෙයක් අත්දකින්න බෑ කියලා නුවණක් එන්න ඕන නේද? ආයතන පිරිසිඳ දකින්නකොට නුවණක් එන්න ඕනේ. එක ආයතනකින් අත්දකින්න එක වෙන කිසිම ආයතනකින් අත්දකින්න බැහැයි කියලා. එන ඕයිනු තේරුම් ගන්න පුළුවන් මේ ලෝකෝත්තර දැක්මට ආවද කියලා. හරි, තමන් සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට ඔය කරන්න පුළුවන් දේවල්. සද්දට අදාළ රූපයක් ගැට ගැහුවොත් වෙන ආයතනවලින් තෝක අත්දකින්න පුළුවන්. අපි සිහිය නුවණ පිහිටියොත් සද්දේ සද්දයක් විතරයි. සද්දට අදාළ රූප පණවන්නේ යන්නේ. දැක්කොත් එතකොට දැකීමක් විතරයි, ඒකට අදාළ රූප පණවන්නේ යන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ආයතනෙන් කරපු දේ ඒ ආයතනෙන්ම නැවතීමක් වෙනවා. ආයේ පොඩි මුලාවක් තියෙන කෙනා ඒක අත්දකිනවා නම් ඒ ආයතනෙන් විතරක් අත්දකින්න පුළුවන්. අපි හිතමු එක සද්දයක් ඇහුණා නම්, නැත්නම් අර කොහා ගිය සද්ද වගේ එකක් ඇහුණා නම් ආයේ ඒ වගේ සද්දයක් අහන්න පුළුවන්. හැබැයි කණෙන් විතරයි. ඒක වෙන ආයතනකින් අර ඒ සද්දට අදාළ කිසිම දෙයක් අත්දකින්න බෑ. ඔන්න ඔහොම නුවණක් එනවා. අය ආයතන ගැන වෙන වෙනම ටිකක් බල බලා ඉන්නවා. ඔව්, දැන් සද්දකින් කවදාවත් රිදීමක් ගන්න බෑ. ඔක හරියට දැක්කෝ. දැන් කයට නම් අර තද ගතිය, නැත්නම් දැවිල්ල, රස්නේ ගතිය, ඒ වගේ දේවල් දැනෙනවනේ. කනට තද ගතියක් දැනෙන්නේ නැහැ සද්දකින්. ඇහැටත් එහෙම. දකින කිසිම රූපකින් අර කයට දැනෙන මට්ටමක්, ආය ස්පර්ශෙන් දෙන මට්ටමක් වෙන කිසිම ආයතනකින් දෙන්න බෑ. අපේ මේ මුලාව හින්දා තමයි පුළුවන් කරලා තියෙන්නේ. يعني මේකට රූපයක් සම්බන්ධ කරනකොට තමයි අනිත් ඒවා වෙනුත් ඕක අත්දකින්න පුළුවන්. ඒකයි මේ මේ එක එක ආයතන ගැන හොඳට සිහියෙන් බලා ඉන්න. සිහියෙන් විතරක් නෙමෙයි, ඔය කියපු නුවණක් යෙදුනොත් එතකොට ආයතන වෙන් වෙයි, ලෝකෙට අහුවෙන එක ටිකෙන් ටික අඩුවේ. ඒකයි සතිය විතරක් නෙමෙයි සති සම්පජඤ්ඤය. සම්පජඤ්ඤය කියන්නේ ඔය නුවණ. ඒ දෙකම යෙදෙනකොට ලෝකෝත්තර දර්ශනෙට එන්න පුළුවන්. හරි, නැත්නම් ලෝකෝත්තර මාර්ගය උපද්දව ගන්න පුළුවන් තමන්ට. වෙන කෙනෙකුට බෑ. වෙන කෙනෙකුට බෑ මාර්ගය දෙන්න. ඔව්, බොරුවක් කියලා දකින්න තමන්ට නුවණක් තියෙන්න ඕන. නිකම්ම අර කවුරුවත් කියපු හින්දා නෙමෙයි. බොරුව ඇයි බොරුව කියන්නේ කියලා හිතට තෙන්නන්න පුළුවන්. මේ හින්දා යෝක බොරුවක්. හරි, ඉතින් ඒ පැත්ත ප්‍රායෝගිකව කරන්න වෙනවා. මේක අහගෙන ඉඳලා විතරක් බෑ. නේද? දැනුම විතරක් මදි. ඒක ප්‍රායෝගිකව යෙදෙන්න ඕන. ඔව්, මේ නිකන් ඉන්න ගමන් ඕ ඇහෙන සත්ත්ව වලට බලන්න පුළුවන්, පේන රූප වලට බලන්න පුළුවන්. නේද? ඒ බලන විදිහ තමයි මොන ආයතනෙන්ද මේක දැනගත්තේ කියලා ඉස්සෙල්ලා හොයා ගන්න. ඒ ආයතනෙන් එහාට අපි මුලාව හින්දා ගෙනihin. අනිත් ආයතන වලිනුත් අත්දකින්න පුළුවන් මට්ටමට ගෙනihin නම් තේරුම් ගන්න අන්න ලෝකෙට අහු වුණා. නැත්නම් මායයට අහු වුණා. අර ඉබ්බා අතපය එළියට දැම්මා වගේ වෙලා කියන එක. ඒක තමන් තුලින් දකින්න පුළුවන්කම ගන්න. ඒ තව කෙනෙකුට මන් දන්නවා කියලා පෙන්නන්න නෙමෙයි. දැන් සෙල්ලම මේකට රැවටුණා. දැන් මෙහෙම බලනකොට රැවටෙන්නේ නැහැ කියන එක තමන්ටම නුවණට තේින මට්ටමකට එනවනම් ඔන්න මාර්ගය වැඩේ. එතකොට එතන වචන නැහැ. ඔක වචන වලින් කියන්න බෑ. තමන්ගේ අත්දැකීමක් විතරයි. අත්දැකීම හරිද වැරදිද බලන්නේ ලෝකෙට අහුණාද නැද්ද. එක ආයතනකින් අත්දැක්ක එක තව ආයතනකින් අත්දකින්න යනවද නැද්ද. ඒ වගේ දේවල් වලින් තමන්ටම චෙක් කරගන්න පුළුවන්. එතකොට අහන්න දෙයකුත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේක හරිද මෙහෙම මෙහෙම දැනගත්තාම හරිද. හරි වැරදි බැලීමක් තමන්ටම අයිති දෙයක්. එකයි මේක ඒ වෙනම ගුරුවරයෙක් නෙමෙයි, ධර්මයමයි ගුරුවරයා. මේ විදිහට මම ධර්මයේ ගුරුවරයා කරගන්න පුරුදු වෙන. එතකොට කවුරුත් ළඟට යන්න ඕන වෙන්නේ නැහැ. මෙතෙන්ට එන්න ඕන වෙන්නේ නැහැ. ඔය පොත් හොයා දුන්න ඕන වෙන්නේ. ඒක කරදරයක් නෙමෙයි. දුක් හැමදාම තියෙන යන්න ඕන, ඉහින් ඉන්න ඕන, අහගෙන ඉන්න ඕන. මට නම් ලොකු කරදරයක්. ඊට වඩා ඒ කියන දේ එක සැරයක් තේරුම් ගත්තා නම් ඒක කරන්න තියෙනවා. ඒකට Tamanට ඒ ධර්මයේම ගුරු තනතුරේ තියෙනවා. ඉතින් මොකද කවුරු කෙරුවත් අපි කාගේවත් ධර්මයක් නෙවෙයි ඔය. නේද? කෙක්කෙනාටයි තිය ධර්මයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඉතින් විස්තර කරලා තියෙනවා. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයක්වත් නෙවෙයි. ලෝකේ පවතින ඇත්තපත්ත මේකයි. බුදු කෙනෙක් හිටියත් නැතත් පවතින යථාභූත ස්වභාවය. ඒක ඥානං පස්සං යථාභූත. විස්තරයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. නේද? නැතුව මේක කවුරුවත් කියන හින්දා එයාගේ ධර්මය කියන කතාවක් නෙවෙයි මේ. යථාභූත ඥානය ඇති හැටි දකින්න පුරුදු වෙන්න කියන්නේ. දැන් මම හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. එහෙනම් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල අපි භාවනා වලදීුණා, ධර්ම සාකච්ඡා වලදීුණා. ඒ සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. තින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් තින් අනුමෝදන් කරන්න. තින් කැමති දෙවි දේවතාන් වහන්සේලා මේ තින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවි සිල් වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් ක්‍රීඩ දුකක් සතුල උපද්‍රවයක් ආදී කිසියම් උපද්‍රවයක් වෙන්න තියෙනම ඒ සැමගෙන් අප සැවෝම ආරක්ෂා කරන සේක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොතු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොතු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොතු ඥාතයෝ. පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා, හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කමියා නිවන් ප්‍රත්‍ය. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පාපා මේ බාල සමාගම. එගෙම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සපන් සමාගම හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. යෝගයෙන් මේ අපේ ඇත්ත ඇති හැටියෙන් නොදන්න කම අවිද්‍යාව හින්දා තමයි මේ සේරම වෙන්නේ. ඒ අවිද්‍යාව හින්දා කරන සේරම සංඛාර, සබ්බේ සංඛාරා. ඒයි ලක්ෂණේ තමයි අනිත්‍යයි අප දුකට පත් කරනවා. ඒගොල්ලේ මේ හිතට අරමුණු වෙන සේරම ධම්මතා ඒවා එළියේ තියෙන ඒවා නෙමෙයි. එළියේ තියෙන දේවල් දැනගන්න මම ඉන්නවත් නෙවෙයි. ඒකට ඒ සබ්බේ ධම්මා අනත්තා, පියාත්ම ස්වභාවයක් නැහැ. හිතෙන් හදන දේ හිතම දැනගත්ත එච්චර. බාහිරයට සම්බන්ධයක් නෑ. ඒත් සබ්බේ ධම්මා අනත්තාති බව. ඇත්ත ඇති හැටියට නුවණට තේරුම් ගන්න. යදා පඤ්ඤාය පස්සති. නුවණට තමයි ඔබට ඒක. යදා පඤ්ඤාය පස්සති. ඒකට අර මුලාව හින්දා මෙච්චර කල් ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනවා. ලෝකෙට අයිති කියලා හිතලා නේද දුක් විඳලා තියෙන්නේ කියලා. අතෑරෙනවා කලකිරිනවා. ඒකට කියනවා නිබ්බිදාව කියලා. අත නිබ්බින්දති දුක්ඛේ. ඕක තමයි නිවනට මාර්ගයේ සමතු විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමතු විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමතු විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමතු විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.